මේවන විට අපි භාවිත කරන සම්ප්‍රදායක විනිමය ක්‍රමයන් මේවන විට යම්කිසි ආකාරයක පෙරලියකට භාජනය වෙමින් තිබෙනවා වර්තමානයේ කතාබහට ලක්ව ඇති මේ ඩිජිටල් කරන්සි එහෙමත් නැත්නම් මේ ඩිජිටල් විනිමය කියන ක්‍රමවේදය නිසා. මේවන විට අපි ලෝකයේ විවිධ රටවල් භාවිත කරනවා විවිධාකාරයේ විනිමය ක්‍රමවේදයන් විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදය ගත්තොත් එහෙම ඇමරිකානු ඩොලර්, ඒ වගේම ඔස්ට්‍රේලියාව ගත්තොත් ඔස්ට්‍රේලියානු ඩොලර්, ශ්‍රී ලංකාව ගත්තොත් අපි ශ්‍රී ලංකා රුපියල් ආදී වශයෙන් මේවන විට කතාබහට ලක්ව තිබෙනවා ලොවටම පොදු වූ ඩිජිටල් විනිමය ක්‍රමවේදයක් පිළිබඳව, ඩිජිටල් කරන්සි එකක් පිළිබඳව, විශේෂයෙන්ම මේ බිට්කොයින් කියන ඩිජිටල් විනිමය ක්‍රමවේදය පිළිබඳව බහුලව කතා බහ කරනවා. ඊට අමතරව තවත් ඩිජිටල් විනිමය ක්‍රමවේදයන් රැසක් මේ වන විට ලොව පුරා කතා බහට ලක්වන ආකාරය අපට පසුගිය වකවානුව තුළ අහන්න දකින්න ලැබුණේ, ඒ වගේම මේ ඉතාමත් සීග්‍රෙන් ජනප්‍රිය වෙන ආකාරයත් අපිට පසුගියදා පුවත් මගින් අහන්න දකින්න ලැබුණා. මෙය විශේෂ කාරණයක් බවට පත්වනවා. විශේෂයෙන්ම මේ වන විට ඔස්ට්‍රේලියාව වගේ රටවල් වල කතාබහට ලක්වන කාරණයක් තමයි මේ ඩිජිටල් කරන්සි, එහෙමත් නැත්නම් මේ ඩිජිටල් විනිමය රජයේ පාලනයට ගන්නෙ කොහොමද කියන කාරණය. මේ නිසා අපි මේ ඩිජිටල් විනිමය, එහෙමත් නැත්නම් මේ බිට්කොයින් කියන්නේ මොකක්ද, ඩිජිටල් කරන්සි එකක් කියන්නේ මොකක්ද, මේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද, මේ කාරණය පිළිබඳව අද වැඩසටහනෙන් අපි කතාබහ කරන්නට තීරණය කළා. අන්තර්ජාල ආරක්ෂණ කටයුතු පිළිබඳව සිඩ්නි නුවර සිටින විශේෂඥයෙකු වන ප්‍රසාද් ගුණරත්න අද වැඩසටහනට අපි සම්බන්ධ කරගත්තා. ප්‍රසාද්, අපි මුලින්ම ආයුබෝවන් කියලා මේ කතා බහට ඔබව පිළිගන්නවා.
ආයුබෝවන් සංජය.
ප්‍රසාද්, මේ වන විට ලෝ පුරා මේ ඩිජිටල් විනිමය පිළිබඳව, එහෙමත් නැත්නම් මේ ඩිජිටල් කරන්සි පිළිබඳව දැඩි කතා බහක් ඇතිව තිබෙනවා. මේ අතරින් ජනප්‍රියම කාරණේ බවට පත් වෙලා තියෙන මේ බිට්කොයින් කියන ඩිජිටල් විනිමය ක්‍රමවේදය, අපි මේ කතා බහ ආරම්භ කරමු පළමුවෙන්ම මේ බිට්කොයින් කියන කාරණයෙන්. මොකක්ද මේ බිට්කොයින් කියන්නේ, අපිට පළමුවෙන් මේ පිළිබඳව පැහැදිලි කළොත්?
බිට්කොයින් කියන්නේ ඉංග්‍රීසියෙන් කියනවා ක්‍රිප්ටෝ කරන්සි, එහෙම නැත්නම් ඩිජිටල් කරන්සි වර්ගයක්. මේක අන්තර්ජාලය හරහා මුදල් ගෙවන ක්‍රමයක්. මේ සාමාන්‍ය මුදල් වලට වඩා වෙනස්. මේ භාවිතා කළ හැක්කේ පරිගණක පද්ධතිවල පමණයි. මේ කාසි හා මුද්‍රිත නෝට්ටු නැහැ. ක්‍රිප්ටෝ කරන්සි කියන තාක්ෂණය ක්‍රිප්ටෝග්‍රැෆි වලින් ඉංග්‍රීසි වලින් කියනවා හැදිලා තියෙන්නේ. සිංහලෙන් මේක පරිවර්තනය කරලා තියෙන්නේ ගුප්තකේතකරණය කියලා. මේ තාක්ෂණය නිසා මුදල පළුදු කිරීමට ඉතාමත්ම අපහසුයි. ඒ වගේම හොරෙන් සල්ලි අච්චු ගහන්නත් කිසිසේත්ම බෑ කියලා තමයි දැනට පිළිගත් මතය. ඒ නිසා පළුදු කිරීම හෝ කවුන්ටර් ෆීටින් බැරි නිසා මේක ජනප්‍රිය වෙලා තියෙනවා. දෙවනුව මේ සම්පූර්ණයෙන්ම විමධ්‍යගත මුදල් වර්ගයක්. මේ කිසිම මධ්‍යම අධිකාරියක් හෝ බැංකුවක්, එහෙම නැත්නම් සෙන්ට්‍රල් බැංක් ඇත්තෙම නැහැ. මෙවැනි පරිගණක පද්ධති වලට ඉංග්‍රීසි වලින් peer to peer network, එහෙම නැත්නම් සිංහලෙන් සමසම ජාලයක් කියලා හඳුන්වනවා. මේ භාවිතා කිරීමේදී අතරමැදියෙකු නැතිව ගැනුම්කරු හා විකිනුම්කරු කෙලින්ම ගණදෙනු කරන්න පුළුවන්. විමධ්‍යගත පද්ධතියක් නිසා ගණදෙනු තහවුරු කිරීමත් කරන්නේ අන්තර්ජාලයට සම්බන්ධ අනෙකුත් පරිගණක පද්ධති මගින්. බිට්කොයින් මුලින්ම නිමොයුවේ 2009 වර්ෂයේදී සතෝෂි නකමෝටෝ කියන ජපන් අනවර්ත නාමයකින්, මේ ඇත්ත නම නෙමෙයි, බිට්කොයින් වල ඇත්තරම නිපැයම් කරුත් හෝ ආයතනය තාම හෙළිවි නැහැ.
ප්‍රසද්, දැන් මේ බිට්කොයින් කියන කාරණය මේ ඩිජිටල් විනිමය අතර ඉතාමත් ජනප්‍රිය කාරණයක් බවට පත්වෙද්දී තවත් විවිධාකාරයේ ඩිජිටල් විනිමය ක්‍රමවේදයන් ලෝපුරා භාවිත වෙනවා. අපි දැනගන්නට කැමති බිට්කොයින් කියන ක්‍රමවේදයට අමතරව ලෝකයේ පුරා කතාබහට ලක්වන, ලෝකයේ පුරා භාවිත කරන අනෙකුත් ඩිජිටල් විනිමය ක්‍රමවේදයන් මොනවද?
ඔව්, බිට්කොයින් වලට අමතරව ක්‍රිප්ටෝකරන්සි වර්ග දැනට 1300ක් පමණ තියෙනවා. මේ මම ගිය සතියේ බැලුවාම මෙම තාක්ෂණය රහසිගත තාක්ෂණයක් නෙමෙයි. මේක නිකුත් කළ අවස්ථාවේ ඕපන් සෝස් ටෙක්නොලොජියවත් නිදහස් මෘදුකාංග ව්‍යාපෘතිය යටතේ නිකුත් කළේ. ඒ නිසා මෙම ඕනෑම කෙනෙකුට මෙම තාක්ෂණය හදාරලා බිට්කොයින් වැඩසටහන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. දැනට බිට්කොයින් වල පිබිදීමක් තියෙන නිසා මෙම ක්‍රිප්ටෝ කරන්සි වල ඉතාම විශාල වශයෙන් මේ කරන්සි බිහිවීගෙන යනවා. ඉතින් කොයින් වගේ සාර්ථක වෙන්න බලාගෙන දැනට මේ 1300ක් තියෙන, ඒ 1300ෙන් කරන්සි 42ක් පමණ ඇමරිකානු ඩොලර් බිලියනයකට වඩා වෙළඳපොළ වටිනාකමක් තියෙනවා. ප්‍රධාන කරන්සි තමයි බිට්කොයින් සමාරම්භක කරන්සිය. මේ සම්පූර්ණයෙන්ම විමධ්‍යගත කරන්සියක්. මේ සීමා සතු ප්‍රමාණය නිකුත් කරන්නේ තව ඉතීරියම් කියලා තියෙනවා. මේක දැනට තුන්වෙනි තැන පවතින්නේ. මේක නිවැරදිම කියනවා නම් මුදලකට වඩා ටෝකන් ජාතියක්. ඒක සංකේත වර්ගයක්. ඒ කියන්නේ ඒක භාවිතයේ සීමා සහිතයි මුදල් වලට වඩා. ඒවා ස්මාර්ට් කොන්ට්‍රැක්ට් කියන ඒවට තමයි වැඩිපුරම භාවිතාව එන්නේ. මෙහි නිෂ්පාදනය සීමා කරලා නැහැ. ඉතීරියම් ක්ලාසික් කියලා තියෙනවා. තව බිට්කොයින් වලින් කැඩිලා ගිය බිට්කොයින් කෑෂ් සහ ලයිට් කොයින් කියලා තියෙනවා. ලයිට් කොයින් බිට්කොයින්වලට වඩා ඉතාම වේගෙන් ගනුදෙනු කරන්න පුළුවන් කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒ වගේම රිපල් කියලා එකක් තියෙනවා, මේක ගැන කියන්න ඕන. මේක දැනට දෙවැනි ලිතනට පත් වුණා. මේ පුද්ගලික සමාගමකින් පාලනය කරන්නේ. මේට ලෝකෙ වටේම තියෙන ලොකු බැංකු ගොඩාක් සම්බන්ධයි. මේක ඇත්තටම කොයින් එකකට වඩා පේමන්ට් නෙට්වර්ක් එහෙම නැත්නම් ගෙවීමේ ජාලයක්. ඒ වුණාට ඒගොල්ලන්ගෙම කොයින් ජාතියකුත් තියෙනවා.
ඒ වගේම ප්‍රසාද්, දැන් මේ සාකච්ඡාවට සවන් දෙන අසන්නන්ට තියෙන්නට පුළුවන් ගැටලුවක් තමයි කොහොමද මේ ඩිජිටල් කරන්සි වෙළඳපොළ තුල ක්‍රියාත්මක වෙන්නේ? මේ ඩිජිටල් විනිමය වෙළඳපොළ තුල ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? බිට්කොයින් වෙළඳපොළ තුල ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? අපිට යම්කිසි ආකාරයක පැහැදිලි කිරීමක් කරොත් එහෙම කොහොමද කෙනෙකුට මේ ඩිජිටල් විනිමය සඳහා ආයෝජනය කරන්න පුළුවන්? ඒ වගේම ආයෝජනය කිරීමෙන් පස්සේ අපිට මේක ප්‍රායෝගිකව භාවිත කරන්න පුළුවන් කොහොමද? අපිට ඒ සම්බන්ධයෙන් යම්කිසි ආකාරයක පැහැදිලි කිරීමක් කළොත්.
ඇත්තට මේක කොහොමද වැඩ කරන්නේ කියන එක තාක්ෂණය ටිකක් සංකීර්ණයි. ඒකට මම මේකේ තියෙන සරල සංකල්ප කිහිපයක් පැහැදිලි කරලා දෙන්නම්. පළවෙනි දේ තමයි බිට්කොයින් පසුම්බි, එහෙම නැත්නම් වොලට් එක කියලා එකක් තියෙනවා. ගිණුමක් විවෘත කරනකොට වොලට් එකක් ලබා ගන්න පුළුවන්. මේ වොලට් වෙනම ආයතන වලින් ලබා දෙනවා. පසුම්බිය ජංගම දුරකථන එක, පරිගණක හෝ අන්තර්ජාලයේ ආරක්ෂාකාරීව තබා ගන්න පුළුවන්. අන්තර්ජාලයේ තබනකොට ටිකක් ප්‍රවේසම් ගන්නවනේ. මොකද අනිත් පැත්තට ඒක තමන්ගේ මුදල් ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා බිට්කොයින් ඇඩ්‍රස් එකයි, නැත්නම් බිට්කොයින් ලිපිනය. මේ ලිපිනයත් හැමෝටම ලැබෙන, මේක හරියටම ඊමේල් ඇඩ්‍රස් එකක් වගේ. ඒක මුදල් ගෙවීමට සහ ලබා ගැනීමට භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා, මේක ඇත්තටම දැනගන්න ඕනේ, ඔටක කියන එක වැදගත් කියලා හිතනවා, බ්ලොක්චේන් කියලා. මේක ඇත්තටම කාණ්ඩවදයෙන් බෙදුණු පොදු ලෙජරයක්. ඒ ලෙජරේ නිසා අන්තර්ජාතයේ ඉන්න සියලුම දෙනාට බලා ගන්න පුළුවන් මෙහි තියෙන ගනුදෙනු සියල්ලම, තහවුරු කළහ නොකර. මේ සියල්ලම සිදුණු පිළිවෙලටම අඩංගුයි. මේ නිසා ගිණුමේ ශේෂය බලා ගන්නත් පුළුවන්. ඒ වගේම ඩබල් ස්පෙන්ඩින්, එහෙම නැත්නම් කියන්නේ එක කොයින් එකක් එක්කෙනෙක්ට දීලා එක තව එක්කෙනෙක්ට ආයෙත් දෙන්න එක වළක්වන්න මේ බ්ලොක් චේන් එක ඉවහල් වෙනවා. ඉතින් ගනුදෙනුවක් කියන්නේ පසු, මම කියපු පසුම්බි දෙකක්, කියන්නේ මුදල් වල, කියන්නේ බිට්කොයින් වලට් දෙකක් අතර වෙන මුදල් හෝමාරුවක්. ඊට පස්සේ තියෙනවා ප්‍රයිවට් කී කියලා එකක්. ප්‍රයිවට් කී කියන්නේ පුද්ගලික රහස් දත්තයම ඉතාමත්ම වැදගත්. මේ ආරක්ෂා කරන එක, මේ නැති වුණොත් අනිත් අයට තමන්ගේ සල්ලි වේදන් කරන්න පුළුවන්. පරිගණක වැඩසටහන වලදී ඉලෙක්ට්‍රොනික අත්සන ජනනය කිරීමට මේ ප්‍රයිවට් කී එක භාවිතා කරනවා. මේ නිසා මේ වොලට් එකේ අයිතිකරු විසින්ම සල්ලි වේදන් කරා කියලා කියන්න පුළුවන්. ඒ ප්‍රයිවට් කී එකෙන් අත්සන් කරාම, ඉතින් ඒක නැති වුණොත් මේ සල්ලි ටිකක් නෑ වගේම තමයි. ඊට පස්සේ තියෙනවා බිට්කොයින් ගැරීම, වෙනවා කොයින් මයිනින්. මේ කොයින් පද්ධතියේ වෙන ගනුදෙනුවල නිර්වද්‍යතාවයේ පිළිවෙල තහවුරු කරන ක්‍රියාවලිය ඉතාමත්ම විදුලි බලය සහ පරිගණක බලය, කියන්නේ කම්පියුටින් පවර් අධික ලෙස වැය වෙන දෙයක්. මේ නිසා කොයින්, ඒ කියන්නේ ඒක තහවුරු වන ඇයට කොයින් වලින් ගෙවීමක් කරනවා. මේකට මයිනින් කියලා කියනවා. ඒ වගේම අන්තිම දේ තමයි බිට්කොයින් එක්ස්චේන්ජ් එක, කියන්නේ හුවමාරුව. මේ හුවමාරුවකට ගිහිල්ලා තමයි තමන්ට බිට්කොයින් මිලදී ගැනීම සහ විකිණීම කරන්නේ. ඉතින් ඒක තමයි සරල සංකල්ප. ඉතින් ඔලට් එකක් බිට්කොයින් ඇඩ්‍රස් එක ඔලට් එක ගත්තාම හුවමාරුවකට ගිහිල්ලා මිලදී ගන්න පුළුවන්. ඒ වගේම භාණ්ඩ හා සේවා ලබා ගන්න වෙළඳුන්, සමහර වෙළඳ ආයතන වලදී මේක භාවිත කරලා ගෙවන්න පුළුවන් වෙනකොට ගොඩක් අය දැනට ගන්නෙ මේක ආයෝජනයක් හැටියට.
ප්‍රසාද්, ඔබ හිතන විදිහට මේ බිට්කොයින් කියන ඩිජිටල් විනිමය ක්‍රමවේදය, ඩිජිටල් කරන්සි එක මේ තරම් ජනප්‍රිය වෙන්න ප්‍රධාන හේතුව මොකක්ද?
මේක හරියටම කියන්න බෑ, මටත් ඇත්තටම හරියටම කියන්න බෑ ජනප්‍රිය උනේ කොහොමද කියලා. මොකද බිට්කොයින් ඇත්තටම නිපදවලා අවුරුදු 9ක් වෙනවා. මෑත කාලේ ජපානයේ, දකුණු කොරියාව, ඇමරිකාව රටවල වගේ රටවල මියදී ගැනීම ඉතාමත් ඉහළ ගියා. ඒ නිසා සමහර විට බිට්කොයින් ඇත්තටම 10 ගුණයකින් 20 ගුණයකින් විතර ඉහළ ගියා. මේකට මම දකින හේතු කීපයක් තියෙනවා. එකක් තමයි තීරණාත්මක මට්ටමක සහභාගීත්වයක්, يعني ක්‍රිටිකල් මෑස් ලැබුණාම මේ වගේ දේවල් ඉබේම ජනප්‍රිය වෙගෙන යනවා. දැනට ඒක තමයි වෙලා තින්නේ. ඉතින් එහෙම එකක් ඉහළ යනකොට අනිත් අය අවස්ථාව අහිමි වීමේ බය නිසා, fear of missing out, ඒ නිසා ගොඩක් අය ගන්නවා. ඒ දෙකට අමතරව තාක්ෂණික හේතුවකුත් තියෙනවා. ඒ තාක්ෂණික හේතුව තමයි ඉංග්‍රීසියෙන් කන්ට්‍රෝල් සප්ලයි, එහෙම නැත්නම් සීමා සහිත සැපයීම. මේ සෑම ක්‍රිප්ටෝ කරන්සි එකකටම අදාළ නැති වුණාට ඔරිජිනල් බිට්කොයින්ස් කරන්සි එකට අදාළයි. ඒ වගේ තව කීපයකටම අදාළයි. ඒ කියන්නේ බිට්කොයින් හදන්නේ සීමිත ගාණක්, අවුරුදු 4කට පාරක් ඒ නිෂ්පාදනයේ භාගයට බහිනවා. ඒ කියන්නේ හාෆ් ලයිෆ් එකක් වගේ තියෙන. ඉතින් මේ නිසා ඉල්ලුම වැඩි වෙනවා, සැපයීම අඩු වෙනවා, ඉබේම මිල ඉහළ යනවා. ඉතින් ඒක කතා දෙකක් නැහැ. ඒක තමයි වෙලා තියෙන්නේ. ඒකින් කියන්නේ නැහැ ඉතින් මේක දිගටම ඉහළ යයි කියලා.
දැන් අපි සම්ප්‍රදායික විනිමය ක්‍රමවේදයන් ගත්තහම ප්‍රසාද් අපි එදිනෙදා මිලදීම් ගැනීමවලදී අපි භාවිතා කරන්නේ මේ සම්ප්‍රදායික විනිමය ක්‍රමවේදයන්. අපි ඔස්ට්‍රේලියාව තුළ මිලදී ගැනීමට ඔස්ට්‍රේලියානු ඩොලර්, ඇමරිකාව තුළ මිලදී ගැනීම කරන්න ඇමරිකානු ඩොලර්, ශ්‍රී ලංකාව තුළ නම් ශ්‍රී ලංකා රුපියල් ආදී වශයෙන්. දැන් මේ ඩිජිටල් කරන්සි භාවිතා කරලා අපිට වෙළඳ කටයුතු කරන්න පුළුවන්ද? අපිට මිලදී ගැනීම කරන්න පුළුවන්ද? අපිට මේ පිළිබඳව යම්කිසි ආකාරයක පැහැදිලි කිරීමක් කළොත් ප්‍රසාද්, මේ ඩිජිටල් කරන්සි ප්‍රායෝගිකව අපිට භාවිතා කරන්නට මේ වන විට හැකියාව තිබෙනවා?
ඔව්, දැනට බොහෝ දෙනෙක් මේක ඇත්තටම භාවිතා කරන්න පුළුවන්. ඒ වුණාට කරුණු කීපයක්ම මෙහි සලකා බලන්න ඕන. දැනට බොහෝ දෙනෙක් මේක භාවිතා කරන්නේ ආයෝජනයක් හැටියට, බඩු මිලදී ගන්නම නෙමෙයි, බඩු මිලදී ගන්නත් පුළුවන්. බිට්කොයින් වල වටිනාකම ඉතා ශීඝ්‍රයෙන් ඉහළ පහළ යන නිසා, ඒ කියන්නේ විචලනේ වොලටයිල් නිසා, වෙළඳ ආයතන වලට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද එකපාරට පහළ වැටුනොත් එහෙම ඒගොල්ලන්ට පාඩු වෙනවා. එනිසා මේ තාක්ෂණයට වියදම් කරන්න ගොඩක් ආයතන තාම පෙළඹිලා නැහැ. තවත් ප්‍රශ්නයක් තමයි ගනුදෙනු තහවුරු කරන්න. කියන්නේ සමහර වෙලාවට පැය දෙකක් විතර යන්නත් පුළුවන්. ඉතින් මොකක් හරි එකක් අන්තර්ජාලය මිලදී ගන්නකොට කොහෙත්ම ඒක ප්‍රායෝගික නැහැ. තව කුඩා ගනුදෙනු වලට අධික ගාස්තු ගෙවන්න පුළුවන් අවස්ථා වෙලාවල් තියෙනවා. ඉතින් ඒ නිසා මේක ජනප්‍රිය වෙලා නැහැ. ඒ කිව්වත් ප්‍රධාන පෙළේ ආයතන කීපයක්ම දැනටම මේක පිළිගන්නවා. මයික්‍රෝසොෆ්ට් පිළිගන්නවා ඔන්ලයින් ගේමින් Xbox ප්ලට්ෆෝම් එකේ සහ ගේමින් වලට, Shopify කියන ඊ-කොමර්ස් ප්ලට්ෆෝම් එක පිළිගන්නවා. ඒ වගේම කියන්නේ Save the Children වගේ පුණ්‍ය ආයතන, Wikipedia, Expedia වගේ ආයතන, කියන්නේ ට්‍රැවල් කියන්නේ බුක් කරන ආයතන, ඒ වගේ ඒවා පිළිගන්න. තව ගොඩක් ඔන්ලයින් ගේමින්, කියන්නේ පරිගණක ක්‍රීඩා කරන අය සහ විවිධ එන්ටර්ටේනින්, කියන්නේ ඩල්ට් එන්ටර්ටේන්මන්ට් වගේ ඒවා දැනට පාවිච්චා කරනවා. ඒ වුණාට මේක ජනප්‍රිය වෙයි කියලා හිතනවා ඉස්සරහට යනකොට.
ඒ වගේම ප්‍රසාද්, දැන් මේ ඩිජිටල් විනිමය, එහෙමත් නැත්නම් මේ ඩිජිටල් කරන්සි පිළිබඳව කතා බහ කරනකොට මේ පිළිබඳව අදහස් දක්වන විද්වතුන් මෙහි හොඳ පැත්ත, නරක පැත්ත ආදී වශයෙන් කාරණා දෙකක් පැහැදිලි කරන ආකාරය අපිට පෙනෙන්නට පුළුවන්. මෙහි හොඳ සහ නරක කියන කාරණා දෙකම සඳහන් කළොත් ප්‍රසාද්, අපිට පැහැදිලි කරන්න මෙහි තියෙන යහපත් පැත්ත මොකක්ද, ඒ වගේම අයහපත් පැත්ත මොකක්ද අපිට මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළොත්?
මුලින්ම කිව්වා මම මේක මධ්‍යගත මුදල් වර්ගයක්. මේක රජයට හෝ මධ්‍යම බැංකුවට කිසිම පාලනයක් නැහැ. ඒ නිසා රජයට හොර කරන්නත් බෑ. ගිණුමක් විවෘත කරන්න ඉතාමත්ම පහසුයි. බැංකුව වගේ ෆෝම්ස් පුරවන්න දෙයක් නැහැ. තරමක් දුරට නිර්නාමික වෙන්න පුළුවන්, සම්පූර්ණයෙන්ම නිර්නාමික වෙන්න බෑ. මේ හේතුව නිසා මුල් කාලේ පාතාලය සහ අවි ආයුධ කුඩු වගේ ව්‍යාපාර කරන අය මේකට පාවිච්චි කරා. දැන් නම් තත්ත්වය වෙනස් වෙලා තියෙන. දැන් ඒගොල්ලා විතරක් නෙමෙයි කරන්නේ, ගොඩක් සාමාන්‍ය පුද්ගලයෙක් කරනවා. ඒ අතර රට රටවල් අතර ඉතා වේගයෙන් සල්ලි යවන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඕවර්සීස් ට්‍රාන්සැක්ෂන්ට දවස් ගාණක් යනවා. මේක ඉතින් පැය ගාණෙන් කරන්න පුළුවන්. ඒ වගේම සියලු ගනුදෙනු අන්තර්ජාලයේ තහවුරු වෙලා එන්නේ. ඉතින් ඒ වගේම ඩොලර් එක කඩා වැටෙයි කියලා බයක් එහෙම තියෙනවා නම් මේක විකල්ප ආයෝජනයක්, නිකන් රත්තරන් ගෝල්ඩ් ගන්නවා වගේ. ඒ වගේම මේ බිට්කොයින් හැදිලා තියෙන බ්ලොක්චේන් කියන තාක්ෂණය කොහොමුණත් අතිසාර්ථක තාක්ෂණයක් වෙයි කියලා හිතනවා. අවාසි ගත්තහම මේකේ තියෙන මධ්‍යම අධිකාරියක් නැති නිසා, කියන්නේ සෙන්ට්‍රල් බැංකයක් නැති නිසා කිසිම වගකීමකුත් නැහැ. මේකේ සල්ලි නැති වුණොත් ආණ්ඩුවට ගිහිල්ලා කියන්න බෑ මේ හොරු ටිකක් හිටියා, ඉතින් කිසිම කියන්නේ තමන් විසින් කරගත්ත දෙයන්නේ. ඉතින් සමහර මේවා පාලනය කරන්නේ පුද්ගලික සමාගම් විසින්. සමහර අපරාධවලට අහු වෙලා හිරේ ගිහිල්ලා අහුවෙච්ච පුද්ගලයන් පවා සමහර කරන්සි වර්ග පාලනය කරනවා. මේ තාක්ෂණය නිතරම වෙනස්කම් වලට භාජනය වෙනවා. මං කිව්වා ලයිට් කොයින් වගේ ඒවා, බිට්කොයින් වලින් බෙදී ගිය ඒවා, ඒ වගේ බෙදී ගිය කරන්සි ගොඩාක් තියෙනවා. ඒ වගේම ඉතාම වැදගත් කියන්න ඕන දෙකක් තියෙනවා. 2016 දී ඇති වුණ දුර්වලතාවයක් නිසා, කියන්නේ ඒ වැඩසටහනේ දුර්වලතාවයක් නිසා ඉතීරියම් කරන්සියෙන් ඩොලර් මිලියන 50ක පාඩුවක් වුණා. ඒ නිසා කරන්සිය දෙකට බෙදී ගියා. ඒ වගේම 2014 වෙනකොට ලෝකේ බිට්කොයින් ගනුදෙනු වලින් 70%ක් වුණේ මවුන්ට් ගොක්ස් කියන හුවමාරුවේ. මේ හුවමාරුවේ සිදු වූ කියන්නේ අනවසරයෙන් ඇතුළු වීම, කියන්නේ හැකින් එකකින් ඩොලර් මිලියන 480ක පාඩුවක් සිදු වුණා. අද වටිනාකම ඩොලර් බිලියන ගණනක්, කියන්නේ ලොකු ගණනක් කියන්නත් බෑ. මොකද 20-30 ගුණයකින් වැඩි වෙලා තියෙන්නේ අද වටිනාකම. ඉතින් මේ කිසිම දෙනෙක්ට සතයක්වත් ලැබුණේ නැහැ. ඒ වගේම සමහර චීනය, රුසියාව වගේ රටවල් මේකට සම්බාධක දාලා තියෙන්නේ. ඒ නිසා ඉතින් මේ කොයි පැත්තටයිද කියලා කියන්න බෑ.
මේ වන විට ලෝපුරා ජනප්‍රිය වෙමින් පවතින ඩිජිටල් කරන්සි, එහෙමත් නැත්නම් ඩිජිටල් විනිමය පිළිබඳව, ඒ වගේම බිට්කොයින් කියන ඩිජිටල් විනිමය ක්‍රමවේදය පිළිබඳව කතා බහ කරන්නට අද වැඩසටහන සමගින් එකතුනේ සිඩ්නි නුවර සිට අන්තර්ජාල ආරක්ෂණ කටයුතු පිළිබඳ විශේෂඥයෙකු වන ප්‍රසාද් ගුණරත්න. ප්‍රසාද්, බොහොමත්ම ස්තුතියි මේ වැදගත් කාරණේ පිළිබඳව කතා බහ කරන්නට SBS ගුවන් විදුලිය සමගින් එක්ුණාට.
බොහොම ස්තුති සංජය මේ අවස්ථාව ලබා දුන්නට.
SBS.
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 SBS. SBS Radio.